දෙදහස් දහසේ වසරේ නවවෙනි මාසේ අටවෙනිදා භාවනා වැඩසටහන පිටින් දෙයක් ඉගෙන ගත්තට ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. තමන්ගේ ප්‍රශ්නේ තමන් අඳුන ගන්න ඕන. එතෙන්ට වෙදකම් කරන්න ඕන. වෛද්‍ය විද්‍යාවෙත් ඒකනේ නේ. ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරන්න ඕන. ඊට පස්සේ ලෙඩේ අඳුන ගන්න ඕන. ඒ ලෙඩේට බෙහෙත් දෙන්න ඕන. හැබැයි තවත් කෙනෙකුට ලෙඩක් හොඳ කරවන්න දීපු බෙහෙත් හරි තවත් කෙනෙක්ගේ ලෙඩේ තියෙන තැනට ගන්න බෙහෙත හරි තමන් කරගත්තට වැඩක් නැහැ. දැන් එක්කෙනෙක්ගේ තියෙන ඔළුවේ කැක්කොන්ට ඔළුවේ කැක්කොන්ට දීපු බෙහෙත් ටිකක් ලයිස්තුවක් තියෙනවා. මේකත් බෙහෙත් නේ කියලා අපි කරගත්තට වැඩක් නැහැ. ආන්න ඒ වගේ බුදුහාමුදුරු ඉතිහාසයේ අනිත් අයගේ එක එක තැන්වල ලෙඩ තිබිලා හොඳ කරන්න කියපු දේශනා තියෙනවා. ඒක ඒ වගේම ලෙඩක් තියෙන කෙනෙක් වුණොත් ගැළපිලා යාවි. නැත්නම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ මොකද්ද දැන්? පළවෙනි කාරණේ මොකද්ද? ටෙස්ටිං. දැන් ස්පිරිතාලේම බලන්නන්නේ ටෙස්ටිං තමයි පළවෙනි එක. මොකද්ද ටෙස්ටිං කරන්නේ? තමන්ගේ මනස. තමන්ගේ මනස තමන්ට ගැටලුවක් තියනවාද? තමන්ට නිදහස් වෙන්න ඕන දෙයක් තැනක් තියනවාද? හොඳට බලන්න. තමන්ට නිදහස් වෙන්න උවමනාවක් තියනවාද? තමන්ට ගැටලුවක් නැද්ද? සංසාර බයක් නැහැ. මරණ බයක් නැහැ. මානසිකව මෙන්න මේ ගැටලුව තියෙනවායි කියලා ගැටලුවක් නැද්ද? ගැටලු තියෙනවා නම් ඒ ගැටලු මතු කරගන්න. මතු කරගෙන ඒ තැනම අපි හරියට පරීක්ෂා කරලා බලන්න. ප්‍රශ්නේ ඉස්සරහට ගන්නෙ නැතුව ගැටලුව ඉස්සරහට ගන්න නැතුව ගැටලුව විසඳන්න බෑනේ. දැන් අපි උපදේශකෙක් ළඟට ගියාම උපදේශකයාට ප්‍රශ්නේ හරියට නිවැරදි විදිහට කියන්න ඕන. කිව්වහම තමයි උත්තරේ හම්බෙන්නේ. තමන්ගේ හිත ඇතුලේ තියෙන ගැටලුව තමන් තුළම මතු කරගලා බලන්න ඕන. පරේක්ෂකේ හැටියට බලන්න. ඒකට තමන්ම තමන්ගේ තියෙන ගැටලු ඒක සංගවනවා නම් එයාට තමා තුළින්වත් ඒ හරි උත්තරේ හොයාගන්න බෑ. තමා තුළ ඒ ප්‍රශ්නය, තමා තුළ තියෙන ගැටලුව තමන් විවෘතව තබන්නේ. විවෘතව තිබුවේ නැත්නම් සත්‍ය හොයාගන්න බෑ. මොකද හේතුව අපි සියලු දෙනාම ඉන්නේ මම හරි තන්නේ ඉන්නේ නේද? මම හරි, මම ගන්න තීරණේ හරි, මට හිතෙන විදිය හරි කියලා තමයි තියෙන්නේ. එහෙම නැතුව අපි ඒක මධ්‍යස්ත තැනක තියනවා. එතකොට තමන් ගන්න තීරණේ හරිද, අනිත් අය දෙන තීරණේ හරිද කියලා හරි උත්තරේ තමා තුළ පැන නගින්න ඉඩ අවකාශය සලස්සන්න පුළුවන්. අන්න සත්‍ය අවබෝධයේ ප්‍රමවේදය. ගෙදරක බාහිර ප්‍රශ්නයක් වුණත් එහෙමයි, මානසික ගැටලුව ලියා ගන්නත් එහෙමයි. මේ වැරදි උත්තරේ ලබා ගන්න විදිය. හැම තිස්සෙම උත්සාහ කරන්න ඕන මම කියන ස්වභාවය දිය කර හරින්න. මම කියන ස්වභාවය, මමත්වයේ කියන ස්වභාවය දිය කර හරින්නයි හැම මොහොතකම අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැතුව ඒක දැඩි කරන්න නෙමෙයි. සමත භාවනාවකින් මේ මම කියන ස්වභාවය දිය වෙන්නේ නැහැ. ඒක දැඩි වෙනවා. තැනකට ගොනු වෙනවා. අසීමිතව අතහරින්න හැකියාව තියෙනවා. අසීමිතව අතහැරීමේ පුරුද්ද ඇති කරගන්නවා. මොකද අසීමිතව අතහරිනවා කියන්නේ සීමාවක් නැතුව අතහරිනවා. සීමාවක් නැතුව අතහරිනවා කියන්නේ මොකද්ද? හිඟන්නත් අපි භෞතිකවාදී ක්‍රමයට ගත්තොත් එමේ හිඟන්නත් අසීමිත අතහැරීමක් නෑ. ඇයි? පොල් කට්ටයි අර පැදුරු මාල්ලයි අල්ලගෙන. ඒකෝර ආර්ය ශ්‍රාවකේ කියලා කියන්නේ හිඟන්නේ තරම්වත් දෙයක් අල්ලගෙන නැති කෙනෙක්. තේරෙනානේ? ආර්ය ශ්‍රාවකත්වයක් ඔබට ඕන නම් හිඟන්නේ කොටත් වැඩිය ඔබ ඇතහැරීමකටපත් වෙන්න. ඊටත් වැඩිය ලොකු හිඟන්නේක් වෙන්න ඕන. හිඟන්නේ නෙමෙයි ආතන කෙනෙක් වෙස්සන්තර කෙනෙක් වෙන්න ඕන. ඒනවා කියන්නේ එකතු කරන එකටනේ. ඒ කියන්නේ අර මොකුත් නැති එක සම්බන්ධයෙන් කිව්වහම වචනේ අර්ථය පැත්තකට දාලා ඒ පොල් කට්ටක්වත් පැදුරු මාල්ලක්වත් නැති කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෙකුට පොල් කට්ටක්වත් පැදුරු මාල්ලක්වත් නැහැ. රහතන් වහන්සේලාට භික්ෂුන් වහන්සේට පාත්‍රේවත් දෙපොට සිවුර තනිපොට සිවුරවත් නැහැ. ඉතිකට නූල් බෝලේවත් නැහැ. අටපිරිකරවත් නැහැ ආර්ය ශ්‍රාවකයාට. නේ ඒහි භික්ෂු භාවය කියලා කියනවා. ඒ භික්ෂුවක් බවට පරිවර්තනය වෙන. කොහොමද? ඕ සියල්ල නැතිව ගිහිල්ලා භික්ෂුවක් බවට පරිවර්තනය වෙනවා. ගිහි ඇඳුම් නැතුව ගිහිල්ලා පැවිදිරුවක් බවට පරිවර්තනය වෙනවා. අපේ අය ගත්තේ මේක බාහිරින් නේ. ඒක බාහිරෙන් හිතුවා කෙහෙරෑවිල් බෑවිලා ඔව් සිවුරු පෙරවිලා එනවායි කියලා. එහෙම නෙමෙයි. ගිහි ඇඳුම් කියලා කියන්නේ මොනවද? ගිහි ඇඳුම් කියන්නේ මේ ගිහියාගේ ආධ්‍යාත්මය. පැවිදිරුව කියන්නේ මොකද්ද? අර ගිහි ඇඳුම් පහව ගියාට පස්සේ ඇදි වෙන්නේ පැවිදිරුව. දැන් බලන්න ඔබ පැවිදිරුවද? පැවිද්දෙකුට අදාළ දේවල් ද ඇඳගෙන ඉන්නේ? ගිහියෙකුට අදාළ දේවල් ද ඇඳගෙන ඉන්නේ කියලා. ගැඹුරින් බැලුවොත් ඒ බුදුහාමුදුරන්ගේ ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය තුල බැලුවාම ඒ පැවිදිරුවට අටපිරිකරක් නැහැ. අටපිරිකර නැහැ. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙනවා. අටපිරිකරක් නැහැ. මොකද අටපිරිකරක් පාවිච්චි කරන්න ප්‍රතිවේක්ෂා වෙන්නේ නේද? අපි කොහොමද දන්නවන්නේ නේද? චීවරේ පාවිච්චි කරන. එතකොට අටපිරිකරක් අල්ලල නැහැ. ඒකත් බාහිරේ දෙයක්. ඉතින් ඔබ පුජ්‍යල සංඥාවෙන් තමයි මේ හැමදේම අහන්නේ. පුජ්‍යල සංඥාවෙන් තමයි තේරුම් ගන්නෙ. හැබැයි ඔබ දුරු වෙන්න ඕන පුජ්‍යල සංඥාවෙන්මයි. සතා පුජ්‍යලයා දැනගන්නේ. නමුත් සතා පුජ්‍යලයාත්ෙන් ඉවත් වෙන්න ඕන. මනුෂ්‍යෙක් තේරුම් ගන්න ඕන දැන් උපත වෙනම පැවැත්ම වෙනම මරණය වෙනමනේ දාලා තියෙන්නේ. පුතජන ජීවිතේ මෙහෙම උපත එක දිහාවක පැවැත්ම තවත් තැනක මරණය තවත් තැනක තියෙන්නේ. මේ ලෝක සත්‍ය තමයි අතහාර්ථය තමයි උපත පැවැත්ම හා මරණය එකට පවතින. හරියට මේ වගේ දැන් මහා පෘථුවිය රටවල් ගම් නියංගම් පාරවල් හැටියට ඔය පේනවනේ. බොහොම සමීප රූපයක් ගත්තාම Google Earth එකේනේ ලෝක බෝලේ නමුත් ඔය ලෝක බෝලෙන් ඈතට 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 දුරස්ස 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 යන මොකද්ද අපිට පේන්නේ ලෝක බෝලේ කොයි වගේද? චිත්තක් වාගේ පේනවා. අර සෞරග්‍රහ මණ්ඩලයේ කැරගෙනකොට පේන්නේ නේද? පොඩි ජිල් බෝලයක් විතර පොඩි එකක්නේ පේන්නේ. එතකොට මේ විදිහට මේ තවත් ඈතට ඈතට යන්න මේ සෞරග්‍රහ මණ්ඩලෙත් පොඩි තරුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ අර ලෝක බෝල පේන්නේත් නැහැ. තරුවක් බවට පරිවර්තනය වෙනවා. ආන්නේ ඒ වගේ අපි මේ මොම සමීපව රෝසු විදියට මේ ලෝකේ අල්ලගත්තාම ගොඩාක් වෙන්නේ වෙලා ප්‍රබේද වෙලා පේන දේවල්. අපි ඉවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න පේනවා මේවා උදා වෙලා තියෙනවා. ජීවිතය කියන එක තදින් අල්ලගත්ත නිසා උපත වෙනම නැවැත්ම වෙනම මරණය වෙනම පේනවා. නමුත් ජීවිතයෙන් පුළුවන් තරම් අතහරින අතහරින තරමට එයාට උපත පැවැත්ම සහ මරණය එකට තියෙනවා. එයාට ජීවත් වෙන දවසක් මැරෙන දවසක් නැහැ. ජීවත් වෙන දවසක් මරණ දවසක් කියලා එකක් නැහැ. උපත මරණය එකට තියෙනවා. ඔබට ඒක තේරෙනවද? ඔබට ඒක දැනෙනවද? උපතයි පැවැත්මයි මරණයයි මේ මොහොතේ මේ එක ශරීරයේ තියෙන්නේ කියලා. එක මොහොතේ මේ මොහොතේ තියෙන්නේ කියලා. මේ මොහොත කියන එක කියන්න බෑනේ. මොකද හේතුව මේ මොහොත කියන එක කියලා ඉවර වෙනකොට මේ මොහොත ඉවර වෙලා. ඒ නිසා ඔබ මේ මොහොතේ ඉන්න ඕන. මට කියන්න බැරි අර වේගෙන් ගලා යන මේ මොහොත තෝරගන්න. ඒක තේරුණා නම් එයාගේ සියල්ල මේ මොහොත. මේ මොහොත කොච්චර සමීපද කියතොත් මේ මොහොත කියන එකට අපි සමීප වෙනකොට කාලය කියන එක දුරු වෙන තරමට ඈත් වෙන තරමටම මේ මොහොත කියන එක නැතුව යනවා. දැන් අපිට මේ මොහොත කොච්චරද අද දවස කියලා ගන්නත් පුළුවන්. මේ මොහොත මේ පැය කියලා ගන්නත් පුළුවන්. මේ මොහොතයි කියලා කෙනෙක්. ඊට පස්සේ මේ විනාඩිය කියලා ගන්නත් පුළුවන් කෙනෙකුට මේ මොහොතයි කියලා. තව එක්කෙනෙකුට ගන්න පුළුවන් මේ තප්පරය කියන්නේ මේ මොහොතයි කියලා. තව එක්කෙනෙකුට ගන්න පුළුවන් තප්පරය 100කට බෙදලා කොටසක් මේ මොහොතයි කියලා. තව එක්කෙනෙකුට ගන්න පුළුවන් තප්පරය කෝටියකට බෙදලා. තව එක්කෙනෙකුට ගන්න පුළුවන් කෝටි 100කට තප්පරය බෙදලා මේ මොහොතයි කියලා. තව එක්කෙනෙකුට ගන්න පුළුවන් මේක අසංකේයයට බෙදලා. එතකොට අල්ලන්න පුළුවන්. තප්පරේ අසංගීයකට වැදුවොත් එහෙම සීමාවක් නැතුව වැදුවොත් එහෙම ඒක අල්ලන්න පුළුවන්. අසංගීය කියන්නේ ගණන් කරන්න බෑ කියන එක. සංඛ්‍යාවක් නෑ අසංගීය. සංඛ්‍යාවක් කරන්න බැරි මට්ටමට වැදුවොත් තප්පරේ අල්ලන්න පුළුවන්. අන්න එතන නිවන තියෙනවා. අල්ලන්න බැරි කොතනද එතන නිවන තියෙනවා. අල්ල ගන්නවා නම් එතන තියෙන්නේ ලෝකය. අන්න ඒක අල්ල ගන්න, ඒක තේරුම් ගන්න. නේද? ඒ අල්ල ගන්න බැරි දේ ඔබ අල්ල ගන්න. මගෙන් අහන්න එපා අල්ලගන්න බැරි දේ කොහොමද අල්ලගන්නේ හාමුදුරනේ කියලා. ඒක තමයි අල්ලගන්නේ. ඒක තමයි තේරුම් ගන්නේ. මොකද වචනය පොසත් නෑ. ලෝකෝත්තරත්වයට පියනගන්න ඉනිමගක් හදන්න බෑ කාටවත්. මොකද ඒ තරම් ඉහිලින් ඒක දින නිසා. ඉනිමගමකින් තොරව, පාගමනකින් තොරව, රැඳී සිටින්නේ නැතුව, තරණය කරන්නේ නැතුව, ක්‍රියාවලියකට හසු වෙන්නේ නැතුව, අක්‍රියාවාදියට නොඇටි මේ අසීමාන්තික ගමන අසීමාන්තික ලෙස අවබෝධ කරගන්න. අසීමාන්තික නිවන මේ අසීමාන්තික ලෙසම අවබෝධ කරගන්න. සමහර අය කියන මනස හරි වේගවත් කියලා. ඒ බොල් මනසේ කිසිම වේගයක් නැහැ. වේගයක් තියෙන මනස නේ මේ මේ සැබෑ සැබෑ මනසේ කිසිදු වේගයක් නැහැ. මනසේ වේගයක් හසු වෙන්නේ නොමනසටපත් වුණාම. මනසටපත් වුණාම වේගයක් නැහැ ඒකන. ඒකනේ බුදුහාමුදුරු මනස ප්‍රබාස්රයි කියලා මතක් කරන්නේ. මනස ප්‍රබාස්රයි කියලා මතක් කරන්නේ ඒක මනස ප්‍රබාස්රයි. ඒ වේගයක් නැහැ. අපි මනස තුල ඉන්නේ නැතුව, මනසට තේරුම් ගන්න නැතුව, මනසෙන් පාහිරට ආපු නිසා තමයි වේගයක් අහසු වෙන්නේ. ඒ වේගය තියෙන්නේ පුජ්‍යලයා විසින් නිර්මාණය කරන ලද ලෝකේ අනිත් දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි තමන් ඒකකයක් නොවීම. ලෝකේ නිදහස් වෙන්න ඕන නම් තමන් ඒකකයක් වෙන්න ඕන. බලන්න ඒකීය පුජ්‍යලයෙන්ද ඔබ ඒකකයක්. ඔබට තේරෙනවද මම කියන්නේ මොකද්ද කියලා? ඒක කතා. ඒක කතා අර්ථේ දැන් අපි දුර කිව්වා. දැන් ඔබ ඔතන ඉන්න ඉඳගෙන කොච්චරද දුර කියලා අහුවා මෙතෙන්ට. මෙතන දුර කොච්චරද කියලා අහුවහම මොකද කියන්නේ? කියනා නේද අපි අඩි 50යි, අඩි 20යි, අඩි 30යි කියලා කියනවනේ. ඒ එතකොට ඒ කියන්නේ ඇයි? තමන් ඒකකයක් වෙච්ච නිසා. ඒක සරල කළා ඈ. විතරද කතා කරන්නේ. ඒකකයක් නොවන සම විටම හැමදාම හැමදාම ඒකකයක් නොවන. දැන් ඔක තේරුම් ගන්න එක එක මට්ටමට. අර එක්කෙනෙක් ගහේ පොතු කඩා ගන්නවා, තව එක්කෙනෙක් කොළ කඩා ගන්නවා, තව එක්කෙනෙක් එලේ ගන්නවා, තව එක්කෙනෙක් කරටුව ගන්නවා වගේ. ඈ මේක හරි ගැඹුරුයි. අරටුවම ගන්න එකේ නැත්තම් උඩින් අරගෙන ඒකකයක් වෙන්න හොඳ නැහැ කියේ මොකක් හරි මනස්ජාතයක් කර කර ඉන්නත් ඉඩයි. කියන්නේ වැරදි දැනින් ඇල්ලුවාම ඉතින් ප්‍රශ්න. එහෙමනේ කොටිය වුණත් ඉතින් වලිගෙන් ඇල්ලුවාම ණය වුණත් වලිගෙන් ඇල්ලුවාම දෂ්ට කරනවනේ. ඉතින් ඒ නිසා හරිම දැනින් ඒකයි කිව්වේ අල්ලන්න කියලා. හානියක් වෙන්නේ නැති වෙන්න අල්ලන්න කිව්වා. දැන් සමහර අය ධර්මයේ නිසා හානි කරගෙන බත් කියනවා, අපි භාවනා කරනවා අපිට වැරදිලා අපිට හරියන්නේ නැහැ මට ඒක තේරෙන්නේ නැහැ කියනවා. වැරදි දෙයක් අල්ලලා තියෙනවා. නෑ අල්ලන්න කියලා තමයි කියන්නේ. නෑ අල්ලන්නත් ඕන ගෙදරට බන් වුණා. නමුත් උගේ කඳ මැදින් ඇල්ලුවාම කනවා උට. නයි අල්ලන්න ඕන අල්ලන්න දැනගෙන. ධර්මයක් තියෙනවා. ධර්මයේ පටලවලා අරගෙන වරද්දලා අරගෙන ක්‍රියා කරොත් එහෙම පිස්සු වෙනවා. මං අහන්නේ ධර්මයේ නෙමෙයි. වතුර බිව්වොත් වරද්දල වැඩි පුරාරි අඩුවෙන් හරි ඒකිනුත් හානියක් වෙනවා. කෑම කෑවොත් ඒකිනුත් හානියක් වෙනවා. බෙහෙත් ගත්තොත් ඒකිනුත් හානියක් වෙනවා. මොකද්ද වරදවා ගත්තේ නැති වුණොත් හානියක් නොවන, වරදවා ගත්තොත් හානි නොවන දේ මොකද්ද කියලා කියන්නේ? එක දෙයක්වත් නැහැ. කකුල් දෙකෙන් ඇවිදින එක හරි අපි හරියට ඇවිදින දිනුනොත් මොකද වෙන්නේ? ඈ? ඉස්සරහ නැట్లా වාහනේ පැදවීම කියන එක. එහෙමනම් අපි හොඳටම තේරුම් ගන්න ඕන ධර්මයේ විතරක් නෙමෙයි මේ ලෝකේ ඕනම දෙයක් වරදවා ගත්තොත් ඒකෙන් හානි සිද්ධ වෙනවායි කියන එක. ඒකට එතකොට මේක ධර්මයට විතරක් දාන්න බැහැ. ඕනම දෙයක්. පැහැදිලිනේ? ඕනම දෙයක් වරදවා ගත්තොත් ඒකෙන් හානි සිද්ධ වෙනවාමයි. ඒ නිසා හරියට ගන්න, ප්‍රමාණයට ගන්න, ప్రత్యක්ෂව අයදී අවදීයේ මේ කරුණු කාරණා අවබෝධ කරගන්න කටයුතු කරන්න අපි බොහෝම අවදිවත් වෙන්න ඕන, ඥානාන්විත වෙන්න ඕන. ඒ නිසා අපි මතක් කරා මොකද? ඒකකයක් නොවන්න. මේක සතාට පුජ්‍යලයට බෑ කරා. ඒකකයක් නොවේ නම් එතන පුජ්‍යලයා නෑමයි. නේද? ඒකකයක් නොවේ නම් පුජ්‍යලයක් නෑමයි. දැන් පැහැදිලිනේ? පුජ්‍යලයා ඒකකයක් නොවෙන්න ගියොත් එහෙම ඔන්න මොකක් හරි විකාරයක් කර කර ඉන්නවා කියලා ඔන්න අපිට ආරංචි වෙයි. ඔන්න සීතුවිලි දිහා බලන් ඉන්නෝ, යටපත් කර කර ඉන්නෝ, මේ කැලෑවැල්වල ගිහිල්ලා සද්දේ නැතුව ඉන්නෝ කියලා. ඒ පුජ්‍යලයා. ඒකට යාම දන්නේ නැහැ ඒකකයක් නොවන්න කියලා. වැඩේ පටන් අරගෙන යාම දන්නේ නැහැ යා ඒකකයක්. ඔය පැත්තේ වෙනවද නැද්ද කාටද? ඔය ප්‍රශ්නේ බොහෝ දෙනාට සිද්ධ වෙන ගැටලුවක්. ඒකකයක් නොවෙන්න ගිහිල්ලා ඒකකයක් වෙනවා. ඔබ ඒ මෝඩකම කරපු කෙනෙක්ද? අවබෝධයේ පිණිස කටයුතු කරන අය ඉන්න පොඩ්ඩක් බලන්න. ඔබ ඒ මෝඩකම ඉන්නවද? ඒකකයක් නොවන්න ගිහිල්ලා ඔබ ඒකකයක් වෙලාද? මේක දැක්කොත්, මේ ප්‍රශ්නේ දැක්කොත් ඒකෙන් අත මිදෙන්න පුළුවන්. දකින්න නැතුව බෑනේ. දැන් ධර්මයේ දකින්න බෑ. තරහ යනකොට තරහ යනවා කියලා දකින්න නැති කෙනාට ධර්මයේ දකින්න බෑ. ඈ? අදම ධර්මයේ මේ වගේ වේගයක් හරි දකින්න බැරි අය ඉන්නවා. හිමවත් දකින්න බැරි කෙනා ධර්ම සිවුම් මානසික තත්ත්වයන් දකින්නේ කොහොමද? මානසික සිවුම් තත්ත්වයන් දකින්න අනිවාර්යෙන් මේ භෞතික ලෝකයේ සැපයක් තියෙනවයි කියන එක ඉස්සෙල්ලම ඒක අවබෝධ කරගන්න ඕන නැහැයි කියලා. ඊට පස්සේ තමයි අනිවාර්යෙන් තේරුම් ගන්න පටන් ගන්න ආධ්‍යාත්මය. බුදුහාමුදුරේ තාම පැහැදිලිව දේශනා කර මනස හරි ප්‍රභාස්වරයි, බාහිර උපක්ලේශයන්ගෙන් මේක පිරීලා තියෙනවායි කියලා. එතකොට ඒකට තමයි ඒ පිරුණට පස්සේ තමයි ඒකට මන කියන එක පාවිච්චි කරන්නේ. නැත්තම් මනසට නමක් නැහැ. බාහිර උපක්ලේශයන්ගෙන් පිරුණට පස්සේ තමයි ඒකට මන කියන වචනේ පාවිච්චි කරන්නේ. මන ගැඹුරු අවස්ථාව. නැත්තම් මනසට නමක් නැහැ. දැන් මේකට මේසෙ කියලා කියන්නේ මේක කැලේ ගහක් වතීපේ මේසෙ කිව්වද මේක? එතකොට ගහක් කිව්වේ පොළවේ එක සාර බීජේ වැතිරලා තියෙද්දී එකට ගහ කිව්වද? නැහැ. මේකට පොළව කිව්වේ මේක සිගරට් දුමක් වගේ දුහවිල්ලක් වගේ මේ විශ්වයේ කොහේ තියෙද්දි මේකට කිව්වද මහ පොළොව කියලා? කිව්වේ නැහැ. ඒ හැම විටම දන්නවා මේ ඒකකය හැදෙන්නේ නම හැදෙන්නේ සංස්කාරයෙන්. ඒකට මන කියන එක පවතින්නේ ආන්න සංස්කාරයෙන් පස්සේ. සැබෑ මනසට නමක් නැහැ. එනිසා ඒ මනසේ ප්‍රභාසර මනසට නම නැ නමක් නැ මන කියන නම හැදිලා නැ ඒකට. ඒක මන කියනක හැදෙන්නේ අර මනෝ විකාර දෙක එකතු වුණාම ඒකට මනෝම තමයි. ඒ දිගටම මනෝ. ඒවල සැබෑ මනසල නිර්නාමිකයි. ඒ නිර්නාමිකයි කියලා කිව්වහම ඒක නමක් බවට පරිවර්තනය කරගන්න උපම්ප දෙයට ඔතේ නිර්මාණික කියන එක නම බේරන්න බැරි එකනේ. නමක් නොදී වචනේ අවසන් කරන්න බෑ. අන්තයකට වැටෙන්නේ නැතිව වචනේ අවසන් කරන්න බෑනේ. වචනේ අවසන් වෙන්නෙම අන්තයකට වැටලා. ව්‍යාකරණයෙන් අතීතයේ හෝ අනාගතයේ වර්තමානයේ ක්‍රියාවකට මොකක් හරි හේතුව වැටිලම තමයි භාෂාව නතර වෙන්නේ. එතකොට විශිෂ්ට ඥාණයෙන් ඔබ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ භාෂාවට එහා ගියපු අවබෝධය. මේ භාෂාවට එහා ගියපු දැනුම. ඒ ආයතින් කියන වචන ආයි බොරු වෙනවා. මොකද ආයි දැනුමේ කියලා කියනවා. ඒක නෑ වචනේ දුප්පත්. අතිශය දුප්පත්. ධර්මයේ හමුෙහි වචන අක්ෂර පද සූත්‍ර ලදුරු පාසල්. ධර්මයේ හමුෙහි මේ පද සූත්‍ර දේශනාවල් ලදුරු පාසල්. ඒක ලදුරු පාසල. ඇත්ත වශයෙන්ම කියන්න හොඳ නෑ. නමුත් එහෙම නොකියන්න බෑ. ඒ නිසා වචනේ ඉක්මවා දකින්න ඕන ත්‍රිපිටකය තුළ වුණත්, නැත්තම් වාචික ස්වභාවයෙන් ගත්තොත් ලදුරු පාසලක් ත්‍රිපිටකය. බුද්ධිමත් කෙනා ඥානවන්විත ගෙනා ගත්තාම ඒක විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ පොඩි ළමයා පෑනක් ගත්තාම අපි කියන්නේ පොඩි ළමයා පෑන ගත්තා. මහාචාර්යවරයෙක් පෑන අතට ගත්තාම අපි ඒක කියන්නේ මහාචාර්යවරයා පෑන ගත්තාම කියලා. ඉතින් ඒ වගේ තමයි. තේරුණානේ? ඒ දහමත් පොඩි ළමයා ගත්තාම පොඩි ළමයා. ලොකු ගෙනයා ගත්තාම ලොකු ගෙනයි. දකින විදිය තමයි. ඒක කෙනෙකුට ලදුරු පාසලක් කරගන්න පුළුවන්, තව කෙනෙකුට විශ්වවිද්‍යාලයක් කරගන්න පුළුවන්. ඒ විශිෂ්ට අන්දමින් ගන්න, විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරන්න, විශිෂ්ට ආකාරයෙන් බලන්න කියන අනුශාසනය තමයි කියලා දෙන්න තියෙන්නේ. එහෙම නැතුව මේ මඤ්ඤමානයෙන් බලලා මමත්වයෙන් බලලා කවදාවත් තමන්ට තමන්ගේ මමත්වය දුරු කරන්න බෑ. නිවන කියන එකක් හොයන්න එපා. එහෙම එකක් ලෝකේ නෑ. එහෙම එකක් නැති එක තමයි නිවන. තියෙන එකට නෙමෙයි නිවන කියන්නේ, නැති එකට. තියෙනවා නම් එතන නිවිලා නැහැනේ. ඒ කියන්නේ ආ සංස්කාරක න්‍යාම ධර්මයට හසු වෙනවා. තියෙනවා නම් ඉන්නවා. තියෙනවා නේද? තියෙනවා නම් නිවන නැහැ එතන. ඒක අනිවාර්යෙන් උපාද වය ධම්ම කියන අවස්ථාව වලට තියෙනවයි කියන ඒවා අහු වෙනවා. එතකොට මේ නැති එකට තමයි නිවන කියන්නේ. දෙයක් නැති තැනට තමයිපත් වෙන්නේ. මොනව නැති තැනටද? රූපයක් නැති, ශබ්දයක් නැති, ගන්ධයක් නැති, රසයක් නැති, ස්පර්ශයක් නැති, සිතක් නැති. සිතුවිලි තියෙන මොලේ ක්‍රියාකාරීත්වය තුළ කාය ධර්මයක් පවතින සිතුවිලි තියෙන සිතක් නැති. හැදෙන්නේ සිතක් නැති. ඊට පස්සේ රූපයක්, හැඩයක්, සීමාවක්, ගන්ධීය ස්වභාවයක මොකක්වත්ම නැහැ. අපි තාම කෙටි වචනයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසංඛාරිකයි. මතක් තේරුණාද? එතකොට අසංඛාරික දේ සංස්කාර ඇසින් දකින්න බෑ. සමහර කට්ටිය උත්සාහ කරනවා කරනවා පේන්නේ නැහැ කියලා කියන එකේ රහස මොකද්ද? රහසනේ ගැටලුව. අසංඛාරික දේ සංස්කාර ඇසින් බලන්න යනවා. ඒ කියන්නේ නිවන රූපයක් කියලා හිතන් බලන්න යනවා. නිවනේ යම්කිසි හැඩයක් ඇති කියලා හිතාගෙන බලන්න යනවා. එක්ක නිවන යම්කිසි ආකාරයකට හැඩ ගන්වල බලන්න යනවා. බලන්න බෑ. පැහැදිලිනේ? එහෙම ගන්න, එහෙම බලන්න බෑ. ඕන්න ධර්මයේ දකින්න ඇති හේතුව. අසංකාරික දේ අසංකාරික ලෙසම බලන්නේ නැතුව සංස්කාර ඇසින් බලන්න යනවා. එහෙම කරන්න එපා. දැන් මීට වඩා සරල කරන්නත් මට කියන්න. මීට වඩා සරල කිලිමක් ලොවි කොහොමද කරන්න බෑ. අන්නේ ආකාරයෙන් සංවර වන්න. මේ දේශනාවේ කියවුණු ආකාරයට ඔබ සංවර වන්න. හික්මෙන්න. ආයි කතා බුද්ධලා හැදිට මේක ගන්න එපා. අර දේශනාව සමත් සම්පින්නනේ ගත්තාම මේ අවසාන වචනේ සතෙක් පුජ්ජලෙක් හැටියට ගන්න බැරි වෙන්න ඕන. ඒ සත්‍යගත පුජ්‍යලෙකුට කරන අනුශාසනයක් නෙමෙයි. සතා පලා හරි සතා වික්මෝයි ඉවත් කරන්නට කරන උපදේශය. ඒ නිසා ඒ ආකාරයෙන් සංවර වෙන්න කියන වචනේ තමයි මතක් කරන්නේ. එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.